අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ මේ වැඩසටහන් මාලාව විකාශනය වෙනවා. ඉතින් දුවේ පුතේ 10 ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය සමග ඔබ හා එකතු වෙන මා මාරකෝංගල මධ්‍ය මහාවිද්‍යාලයේ කෘෂි විද්‍යා ආචාර්යනි යූ.එස්. නාරංගොඩ.
මම මාර හෙට්ටියාවල නැගෙනහිර මහාවිද්‍යාලයේ කෘෂි විද්‍යා ආචාර්ය කේ.බී. ජනිත මදුශංකර්.
ඔයාලට මතක ඇති අපි පසුගිය සතියේ මේ වැඩසටහන තුලින් පළමු ඒකකයේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ විකාශය සාකච්ඡා කළා. ඊට අදාළව ඔයාලට ලැබුණු පැවරුම ඔයාලා විසින් කරන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ පාඩම අවසානයේ පුතේ ඔබට පැවරුමක් කරන්න තියෙනවා. ඒකත් දැනටමත් ඔයාලට ලැබිලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ අද දින ගුරු ගෙදරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ විදේශීය ආක්‍රමණ මගින් දේශීය කෘෂිකර්මාන්තයට සිදු වූ බලපෑමයි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව ආදී රාජ්‍ය පාලන යුගවල ඉතා සශ්‍රීකවත් ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් පැවතුණා. ඉතා සමෘද්ධිමත් ජනතාවක් තමයි එවකට අපේ රට තුල ජීවත් වුණේ. පසුව ඇති වුණු විදේශීය ආක්‍රමණ නිසා පුතේ එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. හොඳයි කියන්න බලන්න, ඔයාලා දන්නානේ අපේ රට ආක්‍රමණය කර වරින්වර පාලන බලය අල්ලාගත් විදේශීය ජාතීන්
පෘතුගීසීන්, ලන්දේසීන්,
අයිටිච ඉංග්‍රීසි ජාතිකයන්.
බොහොම හොඳයි. දුවල පුතාල ඔය සඳහන් කළ ජාතීන් විසින් වරින්වර අපේ රට ආක්‍රමණය කළා. මේ ආක්‍රමණ නිසා පුතේ ඒවකට පැවති කෘෂි කර්මාන්තයේ විශාල වෙනසක් සිදු වුණා. පැවති යැපුම් කෘෂිකර්මාන්තය වාණිජ කෘෂිකර්මාන්තයේ බවට පෙරළුණා. ඔව්, මේ ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න මම ජනිත් සර්ට ආරාධනා කරනවා.
බෙහෙවින්ම ස්තුතියි අපේ නාරංගොඩ මිස්ටර්. අපේ ගුරුතුමිය දූල පුතාලට පැහැදිලි කළා වරින් වර අපේ රට විදේශීය ජාතීන් ආක්‍රමණය කළ බවත්, ඒ නිසා එදා පැවති යැපුම් කෘෂිකර්මාන්තය වාණිජ කෘෂිකර්මාන්තය බවට පෙරළුණු බවත්. දුවේ පුතේ, අපි දැන් බලමු මොකක්ද මේ යැපුම් කෘෂිකර්මාන්තය කියන්නේ කියලා. දූල පුතාල දන්නවද යැපුම් කෘෂිකර්මාන්තය ලෙස හඳුන්වන්නේ මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර, ඇඳුම්, ඖෂධ වැනි දෑ කෘෂිකර්මය ආශ්‍රිතව තමා විසින්ම සපයා ගැනීමයි. අවශ්‍ය දෑ තමා විසින්ම නිපදවා ගැනීම, අත්තමට සේවය සැපීම, භාණ්ඩ හුවමාරු වෙළඳ සංස්කෘතියක් පැවතීම මෙහි අංග කීපයක් වුණා. ඔයාලා දන්නව දුවේ පුතේ, ඒ කාලේ මිල මුදල් පරිහරණයක් තිබුණේ නැහැ කියලා. මුදල් වෙනුවට භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගත්තා. ඒ වගේම දුවේ පුතේ, කෘෂිකාර්මික කටයුතු වලදී අත්තම් ක්‍රමයට වැඩ කිරීම නිසා එකිනෙකා අතර හොඳ එකමුතුකමක් තිබුණා. අත්තම් ක්‍රමයේදී කුඹුරු වැඩ වලදී එකිනෙකාට උදව් කරගෙන තමයි වැඩ කළේ. එතකොට දරුවනේ, වාණිජ කෘෂිකර්මාන්තය කියන්නේ වෙළඳපොළ ඉලක්ක කරගෙන මුදල් ඉපයීම සඳහා ඇති වූ නිෂ්පාදන කෘෂිකර්මාන්තයයි. දුලපුතාලට තේරෙන්න ඇති දැන් යැපුම් කෘෂිකර්මාන්තයේ සහ වාණිජ කෘෂිකර්මාන්තයේ වෙනස. ඉතින් දුවේ පුතේ, අපි නැවතත් නාරංගුණ මිස්ගෙන් අහලා දැනගමු විදේශ ආක්‍රමණ සමග දේශීය කෘෂිකර්මාන්තයට සිදු වූ බලපෑම් තව මොනවද කියලා. ඔව් නාරංගුණ මිස්.
ඔව් ජනිත් සර්, විදේශීය ආක්‍රමණ නිසා දේශීය කෘෂිකර්මාන්තයේ විශාල වෙනසක් ඇති වුණ බව අපි මුලින්ම සඳහන් කළානේ. ඉතින් පුතේ, මේ වෙනස්කම් අතරට මෙන්න මේවත් ඇතුළත් වෙනවා. දේශීය භෝගයක් වන කුරුඳු, ගම්මිරිස්, පුවක් ආදී මහා පරිමාණයෙන් අපනයනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, පවතින වගාවට සීමා නොවී කුරුඳු වාණිජ වගාවක් ලෙස ආරම්භ කරලත් තියෙනවා. දරුවෝ දන්නවද? කොළඹ කුරුඳුවත්ත, කදිරාන, ඇවරිවත්ත යන ස්ථානවල තමයි පුතේ කුරුඳු වගාව මුලින්ම ආරම්භ කරන්න යෙදුනේ. ඔවුන් පරිභෝජනය කරන විවිධ භෝග වර්ග ලංකාවටත් හඳුන්වලා දුන්නා. ඔයාලට අපිටත් පරිභෝජනය කරන්න අවස්ථාව සැලසුණා. ඉතින් මේ හඳුන්වා දුන්නු භෝග අතර අපි ආස කරන භෝග වර්ග ගොඩාක් තියෙනවා. අන්නාසි, පැපොල්, දූරියන්, රම්බුටන් වැනි අපි ආස කරන පළතුරු මේගොල්ලෝ අපිට හඳුන්වලා දුන්නා. ඒ විතරක් නෙමෙයි පුතේ, තක්කාලි, කජු, දෙල් වැනි භෝගත් අපේ රටට මේ විදේශීය ජාතිකයන් විසින් හඳුන්වා දුන්නා. ඊළඟට පුතේ, බ්‍රිතාන්‍ය පාලන සමයේදී පැවති කෘෂි පාරිසරික පද්ධතියට දේශීය කෘෂි ආර්ථිකයට බොහෝ හානි සිදු වුණා. මේගොල්ලෝ ගැමි ජනතාව සතු වගා භූමි, වී වගා භූමි, ඒ විතරක් නෙවෙයි පුතේ, වාරි පද්ධති, මේ සියල්ල විනාශ කරන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍යයන් අපිට නීති රීති අනපනත් පනවන්නත් පටන් ගත්තා. බ්‍රිතාන්‍යයන් පනවනු ලැබූ ඉඩම් ආඥා පනත, මුඩුබිම් පනත මගින් ග්‍රාමීය ගොවි ජනතාව සතු ඉඩම් ඒ ගොවි ජනතාවට අහිමි වුණා. ඒ විතරක් නෙමේ පුතේ, ඒ ඉඩම් වල මේ අය පැවිලි භෝග වගා කරන්න ආරම්භ කළා. මේගොල්ල වැවිලි භෝග විදියට අපේ රටට හඳුන්වලා දුන්නා කෝපි වගාව, කොකෝවා වගාව, පොල් වගාව, සිංකෝනා වගාව. ඒ විතරක් නෙවෙයි පුතේ, පැවිලි කර්මාන්තයට අවශ්‍ය මහා මාර්ග ඉදිකරන ලද්දේ අපේ අර රජදරුවන් විසින් අපිට දායාද කරපු වාරි පද්ධති විනාශ කරමින්. නුවරඑළිය දුවල පුතාල දන්නවනේ, අපේ රටේ ලස්සනම සංචාරක නගරය. ඒක මූලික කරගෙන අර්තාපල්, ගෝවා, කැරට්, බීට්, ලීක්ස් වගේ එළවලු වගාවල් ආරම්භ වුණා. ඒ විතරක් නෙමේ පුතේ, මේ වතු වගාවල නියැලෙන්න අපේ සිංහලය කැමති වුණේ නැහැ. ඒ නිසා මේ ඇයට සිද්ධ වුණා මේගොල්ලන්ගේ මේ වතු වගාවලට අවශ්‍ය ශ්‍රමිකයන් දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගන්න. ඔහොම ගිහිල්ලා පුතේ ශ්‍රී ලංකාවට, ඒ කියන්නේ අපේ මාතෘ භූමියට නිදහස ලැබෙනවා.
ඔව් ටීචර්, 1948 පෙබරවාරි 4 වෙනිදා.
ඔව් බොහොම හොඳයි. ඔයාලා දන්නවනේ නිදහසෙන් පස්සේ වෙනස්ම ආරකින් මේ කෘෂිකර්මාන්තේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඉතින් මේ පිළිබඳ සාකච්ඡා කරන්න නැවතත් මම ආරාධනා කරනවා අපේ ජනිත් සර්ට.
හොඳයි දුවේ පුතේ, අපේ නාරංගොඩ ගුරුතුමිය ඔයාලට සරලව පැහැදිලි කළා පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් අපේ රට ආක්‍රමණය කිරීමේ සිට මාතෘ භූමියට නිදහස ලැබීම දක්වා අපේ රටේ කෘෂිකර්මාන්තය කොහොමද වෙනස් වුනේ කියලා. නිදහස ලැබීමෙන් පස්සේ දුවේ පුතේ අපේ රටේ ගොවි ජනපද හා බහුකාර්ය යෝජනා ක්‍රම බිහිවෙන්න පටන් ගත්තා. ඔයාලා පෙළපොත කියවල බැලුවනම් මෙහෙම බිහි වුණ ගොවි ජනපද හා බහුකාර්ය යෝජනා ක්‍රමවලට උදාහරණ මතක ඇති.
ඔව් සර්, මම දන්නවා. ගල්වැලි ව්‍යාපාරය, මහවැලි ව්‍යාපාරය, උඩවලව ව්‍යාපාරය.
ඇයි සර් ලුණුගම් වෙහෙර ව්‍යාපාරය?
අන්න හරි පුතේ, බොහොම හොඳයි. ඔයාලා ඔන්න ඔහොම ආරම්භ කරපු මේ යෝජනා ක්‍රමවලට පොදු අරමුණු රාශියක් තිබුණා. ඉන් ප්‍රධානතම අරමුණක් උනේ පුතේ ජනගහනය ප්‍රතිව්‍යාප්තිය සිදු කිරීම. ඒ කියන්නේ දුවේ පුතේ, තෙත් කලාපයට ඒක රාශී වෙලා හිටපු අධික ජනගහනය පාලනය කිරීම සඳහා වියලි කලාපයේ ජන ශූන්‍ය ප්‍රදේශවල ජනාවාස ඇති කිරීම. ඒ ඔස්සේ දුවේ පුතේ ඉඩම් නොමැති අයට ඉඩම් ලබා දුන්නා. ඒ වගේම වගා නොකරපු ඉඩම්වල භෝග වගා කිරීමත්, වගා කළ නොහැකි ඉඩම්වල සත්ත්ව පාලනයත් මගින් කෘෂි නිෂ්පාදනය ඉහළ දැමීමත් මෙන්න මේ සංවර්ධන යෝජනාවල අරමුණක් වුණා දුවේ පුතේ. ඒ ඔස්සේ රැකියා බිහි කරලා රැකියා සැපීමත් මේකේ අරමුණක් තමයි. ඒ වගේම දුවේ පුතේ, මෙම සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වුණේ ජලාශ ආශ්‍රිතව නිසා ජලවිදුලිය නිපදවීමටත් මේවායේ පොදු අරමුණු අතර තිබුණා. ඒ වගේම ගොඩක් වැදගත් අරමුණක් විදියට දුවේ පුතේ ගංගා ආශ්‍රිත පහළ නිම්නවල ජල ගැලීම් පාලනය කර ඒ මගින් ඇතිවන ගැටලු වලට විසඳුම් ලබා දීමත් අරමුණක් වුණා. ඒ විතරක් නෙවෙයි දරුවනේ, ඒ සංවර්ධන යෝජනා ක්‍රමවල තවත් ප්‍රධාන අරමුණක් උනේ වනවගාව ව්‍යාප්ත කිරීමත්, පරිසරය ආරක්ෂා කිරීමත්. මේ විදියට අරමුණු රාශියක් පෙරමුණු කරගෙන නිදහසින් පස්සේ අපේ රටේ ඇති වුණ සංවර්ධන යෝජනාත් සමගම කෘෂිකර්මාන්තයේ වෙනසක් ඇති වුණා. දැන් අපි දුවේ පුතේ අපේ නාරංගොඩ මිස්ගෙන් අහලා දැනගමු ලෝක කෘෂිකර්මාන්තයේ මොන වගේ වෙනස්කම්ද ඇති වුණේ කියලා. මම නැවතත් අපේ ගුරුතුමියට ආරාධනා කරනවා මෙතෙන් සිට පාඩම කරගෙන යන්න කියලා.
ඔව් ජනිත් සර්, මේ විදිහට නව ප්‍රවණතාවයකින් කෘෂිකර්මාන්තයේ ශ්‍රී ලංකාව තුළ කරගෙන යන අතරතුරේ ලෝක කෘෂිකර්මාන්තයේ කාර්මික දියුණුවත් සමග විප්ලවීය වෙනසක් ඇති වුණා. 1960 දශකයේ බිහි වූ මේ විප්ලවීය වෙනස හරිත විප්ලවය කියලා තමයි පුතේ හැඳින්වුවේ. දැන් අපි බලමු හරිත විප්ලවය යනු කුමක්ද කියලා. හරිත විප්ලවය කියන්නේ පුතේ වැඩි දියුණු කරන ලද භෝග ප්‍රභේද සමග කෘතිම පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය, නව කෘෂි යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් ඉතා විශාල ලෙස කෘෂි ඵලදායිතාව වැඩි කිරීමයි. දරුවෝ දන්නවද, මේ හරිත විප්ලවය සමග කෘෂි කර්මාන්තයේ විශාල පෙරලියක් වෙනසක් ඇති වුණා. ඒ පෙරලිය වෙනස්කම් අතරට කෙටි කලකින් පැඩි අසුණු ලබා දෙන බීජ වර්ග හඳුන්වා දීම අපිට ගන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ පුතේ, බීජයක් ප්‍රරෝහණය වී අස්වැන්න ලබා දෙන්න යන කාලය ඉතාමත්ම අඩුයි. උදාහරණයක් විදියට මේ කෙටි කාලීන බීජ ප්‍රභේදවලට අපිට හඳුන්වා දෙන්න පුළුවන් H4 BG300 වැනි භෝග ප්‍රභේද. තවත් කාරණාවක් තමයි පුතේ කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දීම. මේ කාර්මික විප්ලවයත් එක්ක කෘෂි කර්මාන්තයට කෘෂි රසායන ද්‍රව්‍ය එකතු වුණා. කෘෂි රසායන ද්‍රව්‍ය අතර අපි දන්නවා පෝර භාවිතය, පල්නාශක භාවිතය, කෘමිනාශක භාවිතය ඉතා විශාල ලෙස ඉහළ ගියා. මේව පාවිච්චි කිරීම තුලින් විවිධ සෞඛ්‍ය ගැටලුත් ඇති වුණා. මේ කෘෂි රසායන ද්‍රව්‍ය කෘෂි කර්මාන්තයට සම්බන්ධ වීම නිසා පුතේ අපි අර කලින් සඳහන් කළා වගේ වැඩි අස්වැන්නක් ලබා ගන්න, එහෙම නැත්නම් කෘෂි කර්මාන්තයෙන් වැඩි ඵලදායිතාවක් ලබා ගන්න අපිට පුළුවන් වුණා. ඊළඟට අපි බලමු ඊළඟ කරුණ මොකද්ද කියලා. ඒක තමයි පුතේ ගොවිපල යාන්ත්‍රීකරණය වීම. දූල පුතාල දන්නවනේ භෝගයක් වගා කරන්න ගියාම බිම් සකස් කිරීමේ ඉඳලා අස්වනු නෙලා ගන්න තෙක් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්න තියෙනවා. මේ කාර්යභාරයට මේ 60 දශකයේ බිහිවුණු කාර්මික විප්ලවයෙන් ආරම්භ වුණු හරිත විප්ලවයත් එක්ක යාන්ත්‍රීකරණය එකතු වුණා. බිම් සකස් කරන්න විශාල යන්ත්‍ර සූත්‍ර හොයාගත්තා. බීජ සිටවන්න යන්ත්‍රෝපකරණ සොයාගත්තා. ඒ විතරක් නෙමෙයි පුතේ, අස්සනු නෙලන්න දරුවෝ දන්නා නේද අපේ ওই කුඹුරු වල අස්සනු නෙලන යන්ත්‍ර තියෙන්නේ, අන්න ඒවා බිහි වුණා. මේවා ගෙනල්ලා කෘෂි කර්මාන්තේ ඵලදායිතාව ඉතා විශාල විදියට වැඩි කරගත්තා. ඊළඟට තමයි පුතේ මෙතෙක් අපේ ගොවිතැන් ජනතාව වගා කරේ එක කන්නේයි. ඒ කියන්නේ පුතේ අවුරුද්දටම එක කන්නේ වගා කරේ. හැබැයි අර මම මුලින් සඳහන් කළා වගේ අර කෙටි කාලීන භෝග භාවිතය නිසා මේ 60 දශකයෙන් පස්සේදී පුළුවන් වුණා එක කන්නේකට වඩා වගා කරන්න. ඊට පස්සේ ගොවි ජනතාවට පුළුවන් වුණා කන්න දෙකක් වගා කරන්න. අවුරුද්දට වැඩියෙන් අස්වනු ප්‍රමාණයක් නිපදවා ගන්න. ඊළඟට අපි බලමු මේ හරිත විප්ලවය නිසා ලෝක ධාන්‍ය නිෂ්පාදනය ආසන්න වශයෙන් දෙගුණයක් වුණා. එතකොට ඒ අවස්ථාව වෙන විට ලෝක ජනගහණයට අවශ්‍ය ආහාර ප්‍රමාණය ඉතා විශාල ලෙස වැඩි කරගන්න මේ හරිත විප්ලවය නිසා මේ අයට පුළුවන් වුණා. තව දෙයක් තියෙනවා පුතේ. දැන් මෙහෙම මේ තාක්ෂණයත් ගොවිතැනට යොදාගෙන ආහාර නිෂ්පාදනය වැඩි කරගත්තම දරුවෝ දන්නවා වැඩි අස්වනු ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ලෝකයේ විවිධ රටවල්වල විවිධ භෝග වර්ග නිෂ්පාදනය කරනවා. සමහර රටවල්වල දේශ ගුණයට ගැළපෙන භෝග විතරයි ඒ රටවල්වල නිෂ්පාදනය කරන්නේ. එතකොට මෙන්න මේ නිෂ්පාදනයේදී සිදු ලැබෙන අතිරික්ත නිෂ්පාදනය, ඒ කියන්නේ පුතේ වැඩියෙන් ලැබෙන දේවල්, මේවා අලෙවි කිරීමට පෙළඹෙනවා. මෙන්න මේ කරුණු හරිත විප්ලවයේදී කෘෂි කර්මාන්තයට ලැබුණු නව අංග. මේවට තමයි කියන්නේ හරිත විප්ලවය නිසා අපේ කෘෂි කර්මාන්තයට එකතු අලුත් ක්‍රියාමාර්ග කියලා. ඉතින් දුවේ පුතේ අදට අපිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම අවසන්. මේ පාඩම ඔයාලට හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා ජනිත් සර්ුයි මමයි දෙන්නම හිතනවා. ඉතින් දුවේ පුතේ මේ පාඩම් මාලාවට අදාළව රුහුණු ගුරු ගෙදර මාසික සංගරාවේ. මා මුලින්ම සඳහන් කළා වගේ ගිය සතියේ පාඩමට අදාළ පැවරුම ඔයාලා හොඳින් සම්පූර්ණ කරන්න ඇති. ඔයාලා අද ඉගෙනගත්ත කරුණුත් පෙළ පොතත් අදාළ කරගෙන දෙවන පැවරුමත් හොඳින් අවසන් කරන්න. ඔයාලගේ පාසලේ ඉන්න විෂය භාර ටීචර්ගෙන් ඔයාලට පැහැදිලි තැනක් තියෙනවා නම් පැහැදිලි කරගන්න. අද මේ පාඩමෙන් ඉගෙනගත් කරුණු ඔයාලට 11 ශ්‍රේණියේදීත් ඉතාමත් වැදගත් වේවි. ඉතින් මගේ ආදරණීය දූල පුතාලට මං ආදරෙන් මතක් කරනවා මේ කරුණු ඔයාලගේ අපස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කරගන්න ලෙස. ඉතින් දුවේ පුතේ, අද දින මේ පාඩම හා සම්බන්ධ වුණු දුවා දරුවන් වන්නේ මාර කරගොඩ උයන්ගොඩ මහවිද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන
මම GHA ඉමාශානිත්මිනි.
මම W ශාන් සංදීප. මම ආර්තමොත් පින්සර.
බොහොම හොඳයි. ඉතින් ලබන සතියෙත් මේ වෙලාවටම කෘෂි හා ආහාර තාක්ෂණ විෂයෙන් ඔයාලව හමුවන තෙක් අපේ ආදරණීය දූල පුතාල හැමෝටම ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූ පුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.